නැවතත් සාධනාදයක් පවත්වනවා. තිසරණ සහිත සරණ සීල සමාදානය සඳහා සබ්ද නගල නමස්කාරය කියන්න. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාවීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරාවීරමණී සික්ඛාපදං සමාදියාමි මෙසාවාදාවීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අප්පමාදේන සම්පාදේත සද්ධර්ම ශ්‍රවණාමිලාසි ගුණබර කාරුණික පින්වත්නි, අදත් මේ පින්වත් හැම දෙනාම මේ සදී පෙහෙදී සූදානම් වූ සිටින්නේ තථාගත ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරගන්න. සද්ධර්මයේ තමයි පින්වතුනි අපි ලැබපු ලොකුම ලාභය. සද්ධර්මයෙන් ලැබෙන ලාභය පිහිට ජීවිතයකට නැත්නම් මොනතරම් ලාභ ප්‍රයෝජන ලබන දේ තිබුණත් යම් වෙලාවක් එනවා ජීවිතය අසරණ වෙන, අනාථ වෙන. කවදාවත්ම ජීවිතය අනාථ වෙන්නේ නැතුව, අසරණ වෙන්නේ නැතුව ජීවිතය පවත්වන්නට නම් ධර්මයෙන් ලැබෙන ලාභය සංසිඳීම ජීවිතයකට තියෙන්න ඕන. ඒ සද්ධර්ම ලාභය යම් ජීවිතයකට ලැබෙනවා නම්, යම් ජීවිතයක් ධර්මයෙන් සැනසෙනවා නම්, අන්න ඒ බඳු ජීවිතයක් සුවසේ නිදුකින් දිවි ගෙවෙන, සියලු සසර දුක් ගෙවා ගන්න උත්තම ජීවිතයක් බවටයි ලෝකේ කවුරුත් දකින්නේ බලන්නේ. ඉතින් අපි කාගේ කාගේ ජීවිතවලට ඒ ධර්මලාභය ලැබෙන අවස්ථාවක් මේ උදා වුනේ. විශේෂයෙන් මේ පින්කමේ උතුම් අරමුණක් ඇති කරගෙන තියෙනවා සේවක භාරකාර අරමුදලට දායක වෙන්නේ මේ රටේ ඉන්න වැඩි දෙනෙක් බොහෝම අසරණ පිරිස්. ඒ තාමත්ම අමාරුවෙන් දිවි ගෙවෙන ඒ සමාජික සමාජිකාවන් ඇතුළු සේවක අර්ථසාධක භාරකාරයේ සියලු සමාජිකාදීන්ට මේ නව වසරට 2012 වසරට ආශිර්වාද කිරීම, රැකවරණය දීර්ඝාස ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට දිගාසිරිපැතීම ආශිර්වාද කිරීම අරමුණු කරගෙන සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුවේ සේවක පිරිස මේ වෙලාවේ මෙබඳු උතුම් පින්කමක් සිදු කරන්නට අදහස් කළ බලාපොරොත්තු වෙනවා. එවන් උතුම් අරමුණු බලාපොරොත්තු රාශියක් හදවත තුළ රුවාගෙන මේ හැම දෙනාටත්, මේ අසන ලෝකයටත් සද්ධර්මලාභයක්ම වේවා. ඒ ලබන සද්ධර්මලාභයෙන් ජීවිත සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාවන් ඇති කරගෙන ඒ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය මේ උතුම් ධර්ම දානය දෙන්නට අදහස් කළා. පින්තුනි, 2012 වසර වෙනදා අපට උදා වෙන වසරකට වඩා ටිකක් වෙනස් වුණා. වෙනදා නව වසරක් උදා වෙන වෙලාවේ අපි බොහෝමත්ම සතුටු සිතෙන් ඒ වසර බාරගන්නේ. හැබැයි 2012 වසර පෙර අපර දෙදිගම කිසියම් ආකාරයක බියමුසු හැඟීමක් එක්කයි මේ වසරට පාතැබුවේ. අපෙන් පෙර අපර දෙදිගදිම බොහෝ දෙනා පළමුකට විමසූ පෙනේ වුණේ 2012 වසර කුමක් වේවිද, මොනවෙන් මොනවා වේවිද? මෙන්න මේ විදිහේ සැකමුසු බියමුසු හැඟීමකින් ප්‍රශ්න නගන බවක් පෙනුණා. ඉන් පැහැදිලි වෙනවා මේ වසර පිළිබඳව වෙනදට වඩා වැඩි ගැඹුරකින් කල්පනා කරන්නට වෙලා තියෙනවා කියලා. ඒ සිදුවීම් වෙන්නටත් පුළුවන්, නොවෙන්නටත් පුළුවන්. නොවෙන්නත් බැරි කමකුත් නැහැ. ඒ සඳහා සාධාරණ හේතු තියෙනවා. මනුෂ්‍යයා කියලා කියන්නේ ස්වභාව ධර්මයේම කොටසක්. ස්වභාව ධර්මයේම කොටසක් වෙච්ච මනුෂ්‍යයා යම් දවසක ස්වභාව ධර්මයේ අධිපතිය පාලකයා වෙන්න පටන් ගත්තනම් අන්න එදා ඉඳලා ස්වභාව ධර්මයේ මිනිහාට පහර දෙනවා. අද අපට පේනවා ඒකේ උච්චතම අවස්ථාවකට එළඹිලා තියෙනවා. පරිසරයේ විසම වෙලා මිනිහාට ජීවිතේ පවත්වාගෙන යාම පිළිබඳව ගැටලු සහගත තත්වයන් උදා වෙලක් තියෙනවා. පරිසරයේ විසවීම සමග දක්ෂිණ ද්‍රවය උත්තර ද්‍රවයේ හිම කඳු දියවීමත් සමග ඇතිවන ගැටලු රාශියකට මුහුණ දෙන්න වේවි කියන බියක් තියෙනවා. ඊටත් වඩා අනතුරක් ඇත කියලා දැනුවත් කරනවා ඒ හිම කඳු මතින් මතුවෙන මීතේන් වායුව මේ වාතලයට එකතු වුණොත් කුමක් සිදුවේවිද කියන බිය කාතුලක් තියෙනවා. එනිසා සිදුවෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියන ඉඩක අපි ඉන්නවා. සිදු වෙයි කියලා හිතන එකටත් වඩා සිදු නොවේ කියලා හිතනවටත් වඩා සිදු වුණොත් මා කුමක්ද කළ යුත්තේ? සිදු වෙනවා නම් මේ වසර තුල මා වේගයෙන් කළ යුතු දේ මොකක්ද? අන්න බුදුරජාණන් වහන්සේ අපිට අප්‍රමාදේන සම්පාදේත ප්‍රමාද නොවන්න ඉක්මනින් සම්පාදනය කරගන්න කියන මුළු බුදු සිරිත පුරාම උන්වහන්සේදා කුසිනාරාවේ මල්ල රජ දරුවන්ගේ සල්තුරු සෙවණේ වැඩ ඉඳගෙන ඒ පිරුණුවන් පාවදාරන්නට ආසන්නයේම ඒකල අන්තිම අවවාදයක් අපි මේ වෙලාවේදී සිහියට නගනවා. පින්වත්නි, උන්වහන්සේ අපට දේශනා කළා මේ අනතුරක් ඒ කියන ලෝකේ තියෙන බිය නිසා නෙමෙයි. අපි කාගේ ජීවිත දිහා බලලා කල්පනා කරලා බලනකොට අපි කාටද අපේ ජීවිත පිළිබඳව නිශ්චිතතාවයක් පිළිබඳව තහවුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ? ජීවිතය කියලා කියන්නේ කිසියම් ආකාරයක අවිනිශ්චිත ධර්මතාවයක්. ඒ අවිනිශ්චිත ධර්මතාවයක් තුළ යැපෙන අපි මේ ජීවිතය තුළින් කරගත යුතු දේ බොහෝයි. එනිසා බුදුරජාණන් වහන්සේ අප්‍රමාදේන සම්පාදේත ඉක්මනින් රැස් කරගන්න කියන අවවාදය කළා. මොනවද මේ උන්වහන්සේ ඉක්මනින් රැස් කරගන්න කියලා කිව්වේ? උන්වහන්සේගේ දේශනාව තුළ අපි එක පැත්තක් විතරක් බැලුවොත් දුටුවොත් ඒක අසම්පූර්ණ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ලෝකෝත්තර අභිවෘද්ධියේ දියුණුව උදෙසා මෙන්ම ලෞකික වූ අභිවෘද්ධියත් දියුණුවත් මේ ශාසනය තුල අපේක්ෂා කරනවා. අපි ගිහි ජීවිතයක් ගත කරන ඇත්තු හැටියට අත්තිසුඛ භෝගසුඛ අනනසුඛාන වජ්ජසුඛ කියන මේ සිව් සැපයකින් සැපවත් වෙන්න ඕන කරන බව උන්වහන්සේ දේශනා කළා. ඒ සිව් සැපයෙන් සැපවත් වෙන්න නම් එතනත් අප්‍රමාදී වෙන්න වෙනවා. මට යමක් ඇත කියන සතුට ලැබෙන්නේ නෑ නැත්තම්. ඒ සතුට ලබන්න අප්‍රමාදී වෙන්න වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් වචනයෙන් අදහස් කළ අර්ථය ඊට වඩා එහාට ගැඹුරට යනවා. අපි යමක් කළ යුතුයි, රැස් කළ යුතුයි. එහෙනම් අන්න ඒ වගකීම වෙනදට වඩා අපට මේ වසර තුල අපේ ජීවිතයට එකතු වෙලා තියෙනවා. අපි දන්නවා මේ ආයතනය පවත්වාගෙන යන්න මොනවා හරි යමක් එකතු වෙන්න ඕන තියෙන්න ඕන. ඒ සඳහා මූල්‍ය සම්පත් එකතු නොවුණු නොලැබෙනවනම් මේ ආයතනයක් පවත්වන්නට පුළුවන් කමක් නැහැ. එනිසා අපි කල්පනා කරලා බැලුවොත් අපේ ආයතනයේට පැවරුණු වගකීම් මොනවාද කියලා. අපට තියෙනවා වගකීමක් මෙය පවත්වාගෙන යන්නට ඕන. සංවර්ධනය කරගෙන, සුරක්ෂිත කරගෙන, ස්ථාවර කරගැනීමේ වගකීමක් අපට පැවරිලා තියෙනවා. ආයතනික මට්ටමින් අපි කල්පනා කරලා බැලුවත් ඒහා සමානයි අපේ ජීවිතය. තම තමන්ගේ පෞද්ගලික මට්ටමින් කල්පනා කරලා බැලුවත් ඒහා සමානම වගකීමක් අපට පැවරිලා තියෙනවා. පවත්වාගෙන යන්න ඕන පිරිහෙන්න නොදී. ඒක සුරක්ෂිත වෙන්නට ඕන, ස්ථාවර වෙන්න ඕන. අපිව සුරක්ෂිත වෙන්න, ස්ථාවර වෙන්න, ආරක්ෂා වෙන්න මොනවද ඕන කරන්නේ? ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම්ම කියන වචනයට අර්ථයක් අපි මතු කරගන්න වෙනවා මෙතනදී. ධම්ම කියන වචනයට ගන්න පුළුවන් පැහැදිලි නිරවුල් අදහසක් දරා සිටිනවා කියන අදහස. දරා සිටිනවා, දරා සිටින්නේ ධර්ම ශක්තියෙන්. බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජවරු දරා සිටින්නේ කුසල ධර්ම ශක්තියෙන්. පහළට නොඇටි දිව්‍ය ලෝකවල දිව්‍ය රාජවරු දරා සිටින්නේ පුණ්‍ය ධර්ම ශක්තියෙන්. ඒ දරා ගැනීමේ හැකියාව අවම වෙනකොට පහළට වැටෙනවා. මනුෂ්‍ය ලෝකයේ තුල ඊළඟ දරා සිටින්නේ පුණ්‍ය ධර්ම ශක්තියේ. අන්න මෙහි දරා ගැනීමේ හැකියාවත් යම් වෙලාවක අවම වුණොත් ඒ දරා ගැනීමේ හැකියාව අවම වෙච්ච හැටි මෙතනිනුත් පහළට වැටෙන එක වළක්වන්න බැහැ. මෙතනින් පහළට වැටුණොත් තිරිසන්, പ്രേත, අසුර, නිරය කියන සතර අපායයි යෙදිලා තියෙන්නේ. එනිසා අපට තියෙන වගකීම තමයි මෙන්න මෙතනින් පහළට වැටෙන්නේ නැතුව සුරක්ෂිත කර ගැනීම, ස්ථාවර කර ගැනීම. එහෙනම් ඒ සඳහා දරා ගැනීමේ හැකියාව වැඩි දියුණු කරන්න ඕන. මේ දරා ගන්නවා කියන හැකියාව ගෙවි යන එක. අපි උදාහරණයක් හැටියට ගත්තොත් පින්වතුනි,
අටකොටු පුරවල ධාන්‍ය රැස්කරගත්ත ගොවියෙක්. කල්පනා කළොත් මගේ අටකොටු පිරිලා ඉතිරිලා තියෙනවා. මට ආපහු වතාවක් ගොවිතැන් බත් කරන්න ඕනේ නෑ කියලා තීරණය කළොත් ඒක මෝඩ අදහසක් වෙනවා. රැකියාවක වෘත්තියක ව්‍යාපාරයක යෙදිලා මහ ධනස්කන්ධයක් එකතු කරගත්ත කෙනෙක් කල්පනා කළොත් මට ඕන තරම් සල්ලි මුදල් තියෙනවා, මට දැන් ආපහු උපයන්න ඕනේ නෑ කියලා තීරණය කළොත් ඒක නිවැරදි වූ අදහසක් වෙන්නේ නෑ. ඇයි? කොච්චර අටකොටු පිරීලා තිබුණත් එදිනෙදා පරිහරණයත් එක්ක ඒ අටකොටු නැවත වතාවක් හිස්සෙනවා. සල්ලි මිල මුදල් තියෙන කෙනෙකුට තරු පහේ හෝටලයකට ගිහිල්ලා කැමති කැමති දේවල් ගෙන්වාගෙන ළඟට ගෙන්වාගෙන සුවසේ සිටින්නට පුළුවන් බව ඇත්ත. එහෙත් ඒ හැකියාව තියෙන්නේ බිල්පත් ගෙවනකම් පමණයි. යම් දවසක බිල්පත් ගෙවා ගන්නට බැරි වුණොත් ඉන්න කැමති වුණත් එතන රැඳෙන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. බලහත්කාරයෙන් හරි පහලට ඇදලා දානවා. එනිසා ඔන්න බලන්න ටිකක් තියන දේ වැය වෙලා අවසන් වුණොත් කොතනටද වැටෙන්නේ? අන්න එතන තමයි දිලිඳු බව කියලා කියන්නේ. එහෙනම් තියන දේ කොච්චර තිබුණත් තිබෙන දේ හැම මොහොතකම වැය වෙනවා නම් වැය වෙලා යම් මොහොතක අවසන් වුණාම වැටෙන්නේ දුකට නම් මෙන්න මේ බව දන්න ගොවියා නැවත නැවත කෙතට බහිනවා. මේ ගැන දන්න ධනවන්තයා නැවත නැවත වෘත්තීන්හි ව්‍යාපාර කටයුතු වල යෙදෙනවා. ඒ නැවත නැවත උපයුවේ නැත්තම් ගෙවිලා අවසන් වෙලා දුකට වැටෙනවා කියලා දන්නවා. පින්වතුනි, අපි නොදන්න දෙයක් මෙන්න මේ අතරේ තියෙනවා. අපි මේ ලෝකය තුල හැම මොහොතකම යම් වැය කිරීමක් කරනවා. ඔබත් මමත් මේ ලෝකය තුල දරා සිටින කුසල නිධානය පුණ්‍ය නිධානයෙන් වැය කිරීමක් කරනවා. ඒ වැයවන දේට සරිලනසේ නැවත යමක් උපයගත්තේ නැත්නම් දුකකට වැටෙනවා වළක්වන්න පුළුවන් කමක් නැහැ. මොනවද වැය වෙන්නේ? කොහොමද වැය වෙන්නේ? අපි දන්නවා පින්වතුනි, අපි ජීවත් වෙනවා කියන්නේ මේ ආයතන හයේ පරිහරණයට. අපි ඇහෙන් රූප දකිනවා, කනින් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා, දිවෙන් රස ලබනවා, කයෙන් පහස විඳිනවා, සිතෙන් අරමුණු හිතනවා. මේ ටිකනේ අපි ජීවත් වෙනවා කියලා කරන්නේ. මෙන්න මේ ජීවිතය තුළ අපිට ඇහැට ප්‍රිය වූ මధుර වූ සතුට වෙන සතුට ගෙන දෙන අරමුණුත් ලැබෙනවා. කනට සැප ගෙන දෙන අරමුණුත් ලැබෙනවා. නාසයට දිවට කයට සිතට සතුට උපදින අරමුණුත් ලැබෙනවා. හැබැයි යෝකි තව පැත්තකුත් තියෙනවා. අපිට කවදාවත්ම අපේ ඇහැට සතුට සුවය පමණක් ගෙන දෙන රූප විතරක් පෙනෙන්නේ නැහැ. අපි අකමැති අමනාප අනිෂ්ඨ අකාන්ත රූපත් අපේ ඇහැට පේනවා. ශබ්ද ගන්ධ රස පහසත් ලැබෙනවා. මෙන්න මෙතන තමයි පින්වතුනි අපි ටිකක් ගැඹුරට කල්පනා කරලා බලන්න වටින තැන. ඇයි මෙහෙම වෙන්නේ? මම කැමති හැමදාම ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීය. කැමති කැමති ප්‍රියමනාප අරමුණු මේ ආයතනයන්ට ලැබෙනවා නම් ඒත් මම කැමති දේ ඉටු වෙන්නේ නැණි. මම අකමැතිම අප්‍රියම අමනාපම දේත් මගේ ආයතනයන්ට ගොදුරු වෙනවා ලැබෙනවා. සතුටත් උපදිනවා අසතුටත් උපදිනවා. මම කැමති දේත් ලැබෙනවා අකමැති දේත් ලැබෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? මට කැමති දේ කැමති විදිහෙන් පවත්වන්නට පුළුවන් කමක් නැ මේ ලෝකේ. මොකද්ද මේකට තියෙන බාධාව? මා කැමති දේ පමණක් මට ලබා ගන්න බැරි හේතුව කුමක්ද? අපි ටිකක් හිතලා කල්පනා කරලා බලන්න වටිනවා මේවා පිළිබඳව. මෙන්න මෙතන තමයි පින්වතුනි අපි රැස් කරගත්ත දේවල් වල, අපි විසින්ම වපුරගත්ත දේවල් වල අස්වෙන්නයි අපට නෙලා ගන්න වෙන්නේ කියන බුදු වදන සිහියට නැගෙන්නේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. වැපුරුවේ යමක්ද අස්වෙන්න පිණිස ගන්න පුළුවන් වෙන්නේ එබඳුම දෙයක්. වී වපුරලා තලමිනේරි කුරක්කන් නෙලා ගන්නට බෑ. වී වැපුරුවොත් වීමයි ලැබෙන්නේ. අපි වපුරපු දේවල් තමයි අපිට අස්වැන්න හැටියට ලැබෙන්නේ. ඔන්න දැන් අපට සැප පිණිස පවතින දුක් පිණිස පවතින දේ අපේ ආයතනයන්ට ලැබෙනවා කියන තැනදී අපට ලැබෙන සාක්ෂියක් තමයි අපි වපුරපු දේ පිළිබඳව. අපි වපුරපු දේවල් තමයි අස්වැන්න හැටියට ලැබෙන්නේ. ඇහැ නිසා උපදින හිතක් තියෙනවා, ඒකට චක්කු විඤ්ඤාණ හිත කියනවා. කන නිසා උපදින හිතට කියනවා සෝත විඤ්ඤාණය කියලා. නාසය නිසා උපදින හිතට කියනවා ඝාන විඤ්ඤාණය කියලා. දිව නිසා උපදින හිතට කියනවා ජීවහා විඤ්ඤාණය කියලා. කය නිසා උපදින හිතට කියනවා කාය විඤ්ඤාණ කියලා. මෙන්න මේ පහට කියනවා පංච විඤ්ඤාණ කියලා. බණ පොතේ මේ පංච විඥාණය හඳුන්වන තව නමක් තියෙනවා දෙපස් විඥාන කියලා. මේ දෙපස් විඥාන කියලා කියන්නේ මොකද? මේ විඥාන පහම, මේ සිත් පහම නිතරම විපාක වශයෙන් උපදින්නේ. පෙර කරන ලද කර්මයට, පෙර වපුරන ලද බීජවලට අනුව ලැබෙන අස්වැන්න තමයි මේ පහ. එතකොට මේ පහ නිතරම විපාක. දෙපස් කියනකොට දෙපැත්තකින් ඒක උපදිනවා. කුසල විපාකව චක්කු විඥාන හිතත් උපදිනවා. අකුසල විපාකව චක්කු විඥාන හිතත් උපදිනවා. අනිත් පහත් ඒ විදියයි. කුසල විපාකව උපදින චක්කු සෝත ගාන ජීවා කාය විඥාන කියලා සිත් පහක් තියෙනවා. අකුසල විපාකවත් උපදිනවා මේ සිත් පහම. ඔන්න කුසල විපාකව මේ සිත උපදින වෙලාවේ ප්‍රියමනාප සුඳුරු අරමුණු එහෙට ලැබිලා තියෙනවා. කනට, නාසයට, දිවට, කයට ලැබිලා තියෙනවා. ඊළඟට අකුසල විපාකව මේ චක්කු විඥානාදී සිත් පහළ වෙන වෙලාවේ අනිත්‍ය වූ, අකමැති වූ, අමනාප වූ අරමුණු තමයි එහෙට, කනට, නාසයට, දිවට, කයට ලැබිලා තියෙන්නේ. එතකොට අපට ප්‍රියමනාප හෝ අප්‍රියමනාප හෝ අමනාප හෝ මේ අරමුණු ලැබෙන ස්වභාවය කිසියම් ආකාරයක වපුරාගත් දෙයට ලැබෙන අස්වැන්නක් වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා අපේ ආයතන සකස් වෙන්නෙම කර්මයෙන්. අපි කරගත්ත අස්වැන්න නෙලා ගන්න පුළුවන් විදිහට තමයි අපේ ආයතන සකස් වෙන්නේ. හැබැයි සමහර වෙලාවට මේ ධර්මතාවයේ ඊටත් එහාට ගිහිල්ලා වෙනස් වෙන අවස්ථා තියෙනවා. මාකල කර්මයට මගේ ඇහැ පමණක් නෙවෙයි, අනිත් අයගේ ඇසුත් වෙනස් වෙනවා. ඔබ නොපිළිගන්න පුළුවන්, ඒත් ඒක ඇත්ත. මං පුංචි නිදර්ශන කීපයක් මතක් කළොත් ඔබට පිළිගන්න සිද්ධ වෙනවා. ඔය ඇත්තන්ට මතක ඇති කුණ්ඩදාන කියන මහරහතන් වහන්සේ පිළිබඳව. කුණ්ඩදාන හාමුදුරුව මහරහතන් වහන්සේ කෙනෙක්. හැබැයි හරියට සමාජයෙන් නිඳා අපහාස විඳපු රහතන් වහන්සේ නමක්. එයි කුණ්ඩදාන හාමුදුරුවෝ ළඟින්ම පසුපසින් නිතර කාන්තාවක් යනවා පේනවා හැමෝටම. හැබැයි එතන කවුරුවත් නැහැ. හැමෝටම පේනවා කාන්තාවක් පිටපසින් යනවා. කාන්තාවක් ළඟින් තියාගෙන යන ස්වාමීන් වහන්සේ නමක් හැටියට දකින්නවා. එනිසා ලෝකෙ නිඳා අපහාස කළා. මේ పూర్ව කර්මයක නැති දෙයක් මගේ ඇහැට පේනවා. බලන්න උන්වහන්සේගේ කර්මයෙන් මගේ ඇහත් වෙනස් කළා. ලෝසක හාමුදුරුවෝ ගැන අහලා තියෙනවනේ. ලෝසක හාමුදුරුවන්ට කවදාවත් කුස පුරාහාරක් ලැබුණේ නැහැ. ඔය සෞසිරියෙන් පිරුණු සවැත් නුවරට පිටපාති වඩින්නේ. පිටපාති බෙදන්න හැමෝම දාණේ අරගෙන එනවා. පුදුම කරුමයක්. පාත්‍රයේ දිහා බලනකොට බෙදන්න ඉඩ නැහැ පිරිලා. තියෙන්නේ හිස් පාත්‍රේ. අනිත් අයට පේනවා පිරිච්ච බවක්, ඉතුරුණු බවක්. ගෙනපු දාණේ අරගෙන ආපහු යනවා. හිස් අතින් තමයි උන්වහන්සේ හැමදාම ජේතවනාරාමයට වඩින්නේ. භික්ෂුන් වහන්සේලා වළඳලා ඉතුරු කළ යමක් තමයි උන්වහන්සේට යාන්තමින් දිවි පවත්වන්න වළඳන්ට උනේ. මේ වගේ තැන් ඔබට මතකයි. පුන්න කියන දුගියා එදා සරියුත් හාමුදුරුවන්ට දන් පූජා කරලා අර කෙත කුඹුරේ රත්තරන් මතුවෙච්ච වෙලාවේ සිදුවෙච්ච සිදුවීම ගැන හිතලා බැලුවා. කිසා ගෞතමී අතට ගන්නකොට අඟුරු රත්තරන් වුණු හැටි හිතලා කල්පනා කරලා බැලුවා. අපට යමක් සිහි කරගන්නට තේරුම් ගන්නට බැරි කමක් නැහැ. මගේ කර්මය නිසා අන් අයගේ පවා ආයතන වෙනස් වෙලා පේනවා. සමහර ප්‍රේතයන්ට මේ දෙගොඩ තලා ගලා යන ගංගා සිඳී ගිය වැලි තලාවක් බවටයි පෙනෙන්නේ. අන්න කර්මය විසින් විපාක විඳින්න ඕන විදිහටයි ආයතනේ හදලා තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා පුරාණ මිදම් භික්ඛවේ කම්ම. මෙන්න මේ ආයතනය සකස් වෙලා තියෙන්නෙම ඒ පුරාණේ අපි කළ දෙයට අනුව. ඉතින් දැන් අපි මේ ජීවිතයේදී අපිව දරා ගැනීමේ හැකියාව මෙන්න මෙතනින් තේරුම් ගන්න ඕන. මනුෂ්‍ය ලෝකයේ තුල සුවසේ සැපසේ ජීවිතය ගෙවන්නට නම් මෙතනදී අපිව දරා ගැනීමේ ඒ කුසල ධර්ම හැකියාව වර්ධනය වෙන්න ඕන. දැන් මා ඔබට මතක් කළා උපයාගත් දේ මොහොතින් මොහොත වැය වෙනවා කියලා. එහෙනම් දැන් ඔබ සසර පුරා එකතු කරගත්ත ඒ ධනය කුසල නිධානය, පුණ්‍ය නිධානය වැය වී යනවා. කොහොමද වැය වෙන්නේ? ඇස සතුටු කරන අරමුණක් ලබන හැම මොහොතකම, කන නාසය දිවකය සතුටු කරන අරමුණක් ලබන හැම මොහොතකම අර පුණ්‍ය නිධානයේ හිස්සෙනවා. හැබැයි ඒකේ තව පැත්තකුත් තියෙනවා. අකමැති අරමුණු ලබන හැම මොහොතකම අපි කරගත්ත දෙයක් වැය වෙලා යනවා. අපි කරගත්ත අකුසල ධර්මයේ වැය වෙන වෙලාවේ අපි දුක් වෙනවා. අපි කරගත්ත කුසල ධර්මයේ වැය වෙන වෙලාවේ අපි සතුට වෙනවා. ඇත්තටනම් අකුසල ධර්මයේ වැය වෙලා යන වෙලාවේ අපි සතුට වෙලා, කුසල ධර්මයේ වැය වෙලා යන වෙලාවේ අසතුට වෙන්න ඕන. ඒ තියෙන දේ වැය වෙලා අවසන් වුණොත් අර විඳින දුකටත් වඩා මහා දුකකටයි අත් විඳින්නට වෙන්නේ. ඔන්න ඔය නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා නැවත නැවත ගොවියා කෙතට බසින්නාක් මෙන්, නැවත නැවත වෘත්තිකයා රැකියාවට යන්නාක් මෙන්, දෙන කරා පැටියා නැවත නැවත දුවන්නාක් මෙන්, වැස්ස නැවත නැවත වසින්නාක් මෙන්, උපන් මනුෂ්‍යයා විසින් නැවත නැවත ගෙවි යන කුසලයට පිනට සරිලනසේ නැවත නැවත උපයාගත යුතුයි කියන අවධාරණයේ අවවාදය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. මෙන්න මේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේගේ අපි වැදගත්ම අදහසක් මතු කර ගන්න ඕන. උන්වහන්සේ අපට දේශනා කළා රැස් කර ගන්න කුසල පුණ්‍ය හැටියට දාන සීල භාවනා නමින් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව. පාප අකුසල ධර්මයන් රැස් නොකරන්න කියන ඉගැන්වීමත් අපට කළා. සබ්බ පාපස්ස අකරණං. කුසලස්ස උපසම්පදා. පව් නොකරන්න කුසල ධර්මයන් රැස් කරන්න වඩන්න කියන ඉගැන්වීමක් කළා. මෙන්න මේ ඉගැන්වීම තුල අපි ඉතාමත්ම කෙටියෙන් යම් අදහසක් ඉදිරිපත් කරනවා. අපේ බලාපොරොත්තු ඒ ටික නෙවෙයි. ඊට වැඩි යමක් විමර්ශනයට ලක් කරගන්න මතු කරලා දීම. පින්වතුනි, පින කියලා කියනකොට අපි හුඟක් දෙනෙක්ගේ හිතේ නැගෙන්නේ දානමය පින, දන් දීම, පරිත්‍යාගය. පරිත්‍යාගය කියලා කියන්නේ ජීවිතයක පැත්තක් විතරයි. බුදුරජාණන් වහන්සේ පින ගැන කතා කරනකොට, දේශනා කරනකොට දාන සීල භාවනා නමින් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් දේශනා කළා. මෙන්න මේ තුන් පුණ්‍ය කර්මයේම ජීවිතයට එකතු නොවුනොත් අන්න එතනදී අර දරා ගැනීමේ හැකියාව මොන පැත්තකින් හරි අමො වෙන්න පුළුවන්. ජීවිතයට බාධා එළඹෙන්න පුළුවන්. එනිසා ජීවිතයක් සුරකෙන්න, ජීවිතයක් අර්ථවත් වෙන්න, ජීවිතයක් ස්ථාවර වෙන්න මෙන්න මේ තුන් පුණ්‍ය ධර්මයන්ම ජීවිතයට සමීප වෙලා තියෙන්නට ඕන. පින්වතුනි, මනුස්ස ලෝකේ අපි උපදිනකොට අංග විකල වෙලා, මන්ද බුද්ධික වෙලා, ආබාධිත වෙලා, ලෙඩෙක් වෙලා, මන්දායුෂ්ක වෙලා, විරූපී වෙලා, අවලස්සන වෙලා උපන්නු. මේ මිනිස් ජීවිතයේ අර්ථවත් නැනේ. එහෙනම් මේ මිනිස් ජීවිතයේ අර්ථවත් වෙන්න අංග විකල නොවුණු, මන්ද බුද්ධික ආබාධිත නොවුණු, ලෙඩෙක් නොවුණු, ආබාධිතෙක් නොවුණු, මන්දායුෂ්ක නොවුණු සුරූපී මිනිස් කයක් ලබන්න ඕන. එහෙනම් මෙන්න මේ හැකියාව ලැබෙන්නේ කාටද? අපි දන්නවා මනුස්ස ලෝකයේ දිහා අපි හැරලා බැලුවොත් අංග විකල, මන්ද බුද්ධික ආබාධිත, මුළු ජීවිතයේම රෝගීන් බවට පත් වෙච්ච මන්දායුෂ්ක විරූපී අයත් ඉන්නවා. ඒ තත්වයෙන් එහෙම් පිටින් මිදිලා සුරූපී මිනිස් ජීවිතක් තියෙනවා. ඔය දෙක අතරේ වෙන මිනිස් ජීවිතක් තියෙනවා. දැන් ඔබ කැමති කොයි ජීවිතයටද? අංග විකලන වුණු, මන්ද බුද්ධිකන වුණු, ආබාධිතන වුණු, ලෙඩෙක් නොවුණු, මන්දායුෂ්කන වුණු සුරූපී මිනිස් දිවියකට. ඔබට ඔය ජීවිතය හදලා දෙන්නේ කොහෙන්ද? කවුද? දෙවියෙක්, බ්‍රහ්මියෙක් නෙමෙයි. අන්න ඒ හැකියාව, ඒ සුදුසුකම ඔබට ලබලා දෙන්නේ, ඒ ලාභය උපදවලා දෙන පින්කම තමයි සීලය කියලා කියන්නේ. සීලය කියන එකේ අනිත් පැත්ත දුස්සීල භාවය, දුස්චරිතය. හිත, කය, වචනය අයහපතට යෙදෙව්වොත්, විශේෂයෙන් කයත් වචනයත් වැරදි විදිහට යෙදෙව්වොත්, සිතින් කයින් වචනයෙන් අනුන්ට වද වේදනා දුන්නොත්, අනුන්ගේ දේ පැහැරගත්තොත්, අනුන්ගේ ජීවිත අඩාල කළොත්, අනුන්ගේ ජීවිත පවතින තියෙන කාලයේ පවතින්න නොදී බිඳ දැමුවොත්, ඔන්න ඕකේ ප්‍රතිඵලය තමයි පින්වතුනි, මනුස්ස ලෝකයට ආවත් අංග විකල වෙලා, ආබාධිත වෙලා, ලෙඩෙක් වෙලා, මන්දායුෂ්ක වෙලා, විරූපී වෙලා උපදින්නේ. මොකද අනුන්ගේ ජීවිත පවතින්න නොදී අතරමඟ කඩා දැමුවා නම් ඒකේ විපාකය ඔබේ ජීවිතයට එනවා. සම්පූර්ණ ජීවිතයේ ආයු කාලය ගෙවන්න දෙන්නේ නැහැ. කාගේ වරදද? තමන්ගේම කය වචන දෙකේ වරද. අනුන්ට දුන්නු වද වේදනාතික විපත්තික මනුස්ස ජීවිතයේ දාවත් ගෙවලා ඉවර නැහැ. මෙතනදිත් විපාක විඳින්න වෙනවා. ඒ ටික තමයි අපි කවුරු කවුරුත් මේ ගෙවා දමන්නේ. ඒ නිසා අපි කැමති හැමදාම ලස්සන සුරූපී මිනිස් ජීවිතයක් ලබන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ එබඳු ජීවිතයක් ලබන්න කැමති නම් සීලමය පින, කය වචන දෙක සුරක්ෂිත කරගන්න, කය වචන දෙක යහපත් කරගන්න කියන ඉගැන්වීම කළා. එතනදී සිල්වත් වීම කියනකොට අපේ පින්වතුන් බිය වෙන්න පුළුවන් අපිට කොහෙද වෙලාවල් තියෙන්නේ කියලා. නෑ පින්වතුනි, ඔබට පුළුවන් බොහොම පහසුවෙන් සිල්වත් වෙන්න. මම පුංචි උපායක් ඔබට කියලා දෙන්නම්. දවස් මේ ආයතනයට ඇවිල්ලා එක වෙලාව තමන් පැයක් සටහන් කරගන්න. 8 ඉඳලා 9 වෙනකම්. එහෙම නැත්නම් 9 ඉඳලා 10 වෙනකම්. සිතින් අදිෂ්ඨානයක් කරන්න, සිතින් පොරොන්දු වෙන්න, මම මේ පැය ඇතුළත මොනම හේතුවක් නිසාවත් සත්ව ඝාතනයක් කරන්නේ නැහැ. මෙස්සෙක් මදුරියෙකුටවත් පහර දෙන්නේ නැහැ, වද දෙන්නේ නැහැ. පොරොන්දු වෙන්න, අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ පැය ඇතුළත මට කෝටියක් වටින දේ ලැබුණත් මම හොර හිතින් යමක් ගන්නෙ නෑ. මේ පැය ඇතුළත මම කයින් හැසිරීමක් නෙමෙයි, ඇස් කුණකින්වත් සිතුවිලි මාත්‍රයකින්වත් වරදවා හැසිරීමක් කරන්නේ නෑ මේ පැය ඇතුළත. මේ පැයේදී කාවවත් මුලා කරවන බොරුවක්, අනුන් බේද කරවන කේලමක්, අනුන් විදවන පරස වචනයක්, අනුනුත් තමනුත් ප්‍රමාද කරන හිස් වචනයක් මේ පැයේදී මොන විදිහකින්වත් භාවිතා කරන්නේ නෑ. වාක් සුචරිතයේ සුරකින්වා මේ පැය ඇතුළත දුම් වැටියක් තරම්වත් උරන්නේ නෑ. මේ පැය ඇතුළත මම මත්පැනින් මද්දෙන් වෙලකිනවා. දවසකට එක පැයක් අදිස්ථාන කරලා ඔබ සුරකින්න, මාසයකට ඔබ පැය 30ක් සිල්වත් වෙලා පන්සලට ගිහිල්ලා පොයේ දවස් සිල් සමාදන් වෙච්ච කෙනාට වඩා වැඩි පැය ගණනක් විශ්වාසයෙන්ම සත්‍ය ක්‍රියාවක් කරන්න තරම් හැකියාව ඇතිව ඔබ සුරක්ෂිත වෙලා. එනිසා එබඳු තැනකින් අපි පටන් ගන්නට ඕන මේ වසර ගැන හිතලවත්. එනිසා දවසකට පැයක් ඔබ සිල්වත් වුණොත්, ගුණවත් වුණොත් ඔබට ඒකාන්තයෙන් මාසේ අන්තිමට කියන්න පුළුවන් මම මේ මාසේ පැය 30ක් පංච දුස්චරිතයෙන් මිදලා, කුසලයෙන් මිදලා, කාය සුචරිතේ වාක් සුචරිතේ ගොඩ නගලා තියෙනවා. ඒක දෙවියන් බබුන් බුදුන් බුදුවරු පවා ලෝකෙ වැඩ ඉන්නවා නම් ආර්ය උත්තමයෝ අනුන්ගේ සිද්දක්නා. එබඳු උතුමෝ පවා දන්න සත්‍යයක් මම මේ මාසය තුළ මෙවන් තය ගණනක් ගුණවත් වුණා, යහපත් වුණා. ඔබට යම් තැනකදී සත්‍ය ක්‍රියාවක් කරන්න තරම් බලයක් ඒ තුල ගොඩ නැගිලා තියෙනවා. එනිසා එබඳු තැනකින් අපි ඒ ගුණය වඩන්නට ඕන, දියුණු කරන්නට ඕන. දානීය පරිත්‍යාගයේ බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්වුවේ ඉඳුල් වතුර ටිකෙන් පටන් ගන්න. ඉඳුල් වතුර ටික නිකන් විසි කරන්න එපා. ඉඳුල් වතුර ටික අතට අරගෙන කුඩාම කුඩා ශුද්‍ර ප්‍රාණියෙකුට ආහාරයක්ම වේවා කියන හිත පහළ කරගෙන විසි කරන්න. ආත්ම භාව සියක් දෙව් මිනිස් සැපගෙන දෙන පින්කමක් වේවි. ඒ වගේම පින්වතුනි, භාවනාමය පින්කම අපි අත්හැරලා දාපු පින්කමක්. මේ භාවනාමය පින්කම නැති වුණොත් ජීවිතයක් සුරකින්නේ නැහැ, ස්ථාවර වෙන්නේ නැහැ. අපි දන්නවා උගාක් දෙනෙක් හිතනවා හොඳට මිනිස් කය තියෙනවා නම්, හොඳට සම්පත්තික තියෙනවා නම් තව මොනවද අඩු කියලා. ඒත් මේ ලැබිච්ච සම්පත්තික සුරක්ෂිත කරගෙන, වැඩි දියුණු කරගෙන, ස්ථාවර කරගෙන ඉදිරියට යන්න නම් නැන නුවණ, දැන උගත්කම, හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාව ලැබිලා තියෙන්න ඕන, නිපක බව තියෙන්න ඕන. මෙන්න මේ හැකියාව ලැබෙන්නේ භාවනාමය පින්කමෙන්. භාවනාමය පුණ්‍ය විපාකයේ ජීවිතයකට නොයදුණු අන්න යාට ලැබෙන දානමය විපාකයෙන් ලැබෙන සම්පත්තික, සීලමය විපාකයෙන් ලැබෙන මිනිස්කය, සුරාව සූදුව දුරාචාරය වැරදි දේ සඳහා යොදවලා මරණයත් එක්කම අපායට යන්නෙක් බවට පත්වීම වළක්වන්නට පුළුවන් කමක් නැහැ. භාවනාමය කුසල විපාකයේ ජීවිතයට එකතු වෙලා තිබුණොත් නැලනුවන දැනුගත්කම, හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාව, සීලමය විපාකයෙන් හොඳ මිනිස්කයක් නොලැබුණත් අකුසල ධර්මයන් විපාකත්වයකට එකතු වෙලා තිබුණා නම්, සම්පත්වල අඩුවක් තිබුණා නම් ඒ සියල්ල ඔහු දකිනවා කාගේවත් වරද නිසා නෙමෙයි. පෙර මා විසින්ම වැපුරූ දේ තමයි මේ අස්වැන්නට ලැබෙන්නේ. පෙර මා විසින්ම කයින් වචනයෙන් අනුන්ට දුන්නු වද වේදනා ටිකයි මේ කයින් අද විපාක විඳින්න වෙලා තියෙන්නේ. මේ කය විනිශ්චයකාරයා වෙලා මේ කය වදකයා බවට පත් වෙලා තියෙන්නේ මා විසින් කරගත් ක්‍රියාකාරකම් මත. එනිසා ඒක කාටවත් පවරන්නට පුළුවන් කමක් නැහැ, මා විසින් විඳ යුතුයි. අද යමක් අඩුවක් නම් ඒ දානම නුදුන් නිසා. එනිසා දැන් මම ඒ අඩුව පියව ගන්න ඕන. ඒ අඩුව සම්පූර්ණ කරගන්න ඕන කියලා මම කල්පනා කරනවා. බොහෝ කොට නිදුක් නිරෝගී කයක් ලැබිලා බොහෝ සම්පත් ලැබිච්ච කෙනාත් කල්පනා කරන්නේ මේ ටික නිකන් ලැබුණා නෙමේ, පෙරමා වැපුරු දෙයයි මේ අස්සන්න. එහෙනම් මේවා ගෙවි යන්නට කලින් මම නැවත සුරක්ෂිත වෙන්න ඕන. අන්න ඔහු කල්පනා කරනවා ලෝකෝත්තර පැත්තෙන් බුදුබව උදෙසා මේ සම්පත් මෙහෙවන්න පුළුවන්. පසේ බුදුබව අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක පදවි උදෙසා මේ සම්පත් මෙහෙවන්න පුළුවන්. එහෙම නැත්නම් දිව්‍ය බ්‍රහ්ම රාජ සිටු සම්පත් උදෙසා මේ සම්පත් මෙහෙවන්න පුළුවන්. අන්න නුවණ ඇති කෙනා ලෞකික සැපත ලෝකෝත්තර සැපතට මේ සැපත හුවමාරු කරගනිමින් දියුණු කරගනිමින් සුරක්ෂිත කරගනිමින් ඉදිරියට යන ගමන් මගක් දක්ින්නට පුළුවන්කම තියෙනවා. එනිසා පින්වතුනි, අපි කාගේ කාගේ ජීවිතවලට මෙන්න මේ භාවනා කියන විෂය විශේෂයෙන් එකතු වෙලා තියෙන්නට ඕන. මේ භාවනා කියන විෂය පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් අර ආයතන කියන මට්ටමින්ම. ඇහැට කියනවා චක්ඛායතනය කියලා. සෝතායතනය, ගහනායතනය, ජීවායතනය, කායායතනය, මනායතනය. දැන් ඔබ කල්පනා කළොත් ඔබත් නියම් ආයතනයක සේවය කරනවා. මේ ආයතනය කියන වචනේ අර්ථය හොයාගත්තොත් අපි මොකද්ද මේ ආයතනයක් කියලා කියන්නේ? අපි යම් කාර්යභාරයක් පවත්වාගෙන යනවා. යම් කාර්යභාරයක් පවත්වාගෙන යනවා. ඒ කාර්යභාරයන් පවත්වාගෙන යන තැන්වලට අපි ආයතන කියලා නම් කරලා තියෙනවා. එහෙනම් ඇහැ කියන්නේත් ආයතනයක්. කන කියන්නේත් ආයතනයක්. නාසය කියන්නේත් ආයතනයක්. දිව කියන්නේත් ආයතනයක්. කය කියන්නේත් ආයතනයක්. මනස කියන්නේත් ආයතනයක්. මෙතන තියෙනවා ආයතන හයක්. මේ ආයතන හයෙන් මොනවද කරන කාර්යභාරය? මෙන්න මේ ආයතන හය තමයි අපිව සසරේ අතහැරෙන්න නොදී මේ කල්ප කෝටි ගණන් අසංකේය ගණන් පවත්වන්නේ මේ ආයතන හය. දැන් අපි දන්නවා පින්වතුනි, මේ ආයතන හයෙන් එතකොට සසර පවත්වනවා. සංසාරයේ පවත්වන්නේ ඒ සංසාරයේ පවත්වන කාර්යභාරය ඉටු කරන්නේ මේ ආයතන හය. දැන් මෙන්න මෙතනදි තියෙනවා අපිට වගකීම් දෙකක්. එකක් තමයි මේ කාර්යභාරය තුළ මේ ආයතන ටික අපිව බොහෝ කාලයක් තිරිසන් ප්‍රේත අසුර නිරය සතර අපාය පැත්තට යොමු කිරීමක් කරනවා. සතර අපායට ගෙනියන ක්‍රියාකාරකම් ටික කරන්නේ මේ ආයතන ටිකෙන්මයි. දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම ලෝකවලට ගෙනියන කාර්යභාරය පැවරලා තියෙන්නේ මේ ආයතන ටිකටමයි. දැන් අපට මෙන්න මේ දෙපැත්ත තේරුම් ගන්න ඕන. තිරිසම්පේත අසුර නිරය මේ පැත්තට වැටුනොත් හරි භයානකයි. කල්ප ගණන් ගෙවි ගියා නැවත මේ පැත්තට එනවා කියන එක ලේසි නෑ. බුදුරජාණන් වහන්සේද දේශනා කළේ කනකැස් බා වියසිදුරෙන් අහස දකින්නාක්මෙන් කියන උපමාවකිනුයි මේ සතරාපායට ගිය කෙනෙක් මනුස්ස ලෝකයට පැමිණීම පිළිබඳව දේශනා කළේ. එනි දර්ශනයෙන් කියන ඒ උපමාවෙන් කියන අදහස හොඳට හිතල කල්පනා කරලා බලන්න ඕන. ඇයි බුදුරජාණන් වහන්සේ බඳ උපමාවක් දැක්වේ කියලා? ඒ තරම් දුෂ්කරයි එහෙට ගිය කෙනෙකුට හිත. එහෙනම් දැන් අපට ඕන කරනවා මෙන්න මේ ආයතනය නිවැරදි කරගන්න. අපි දන්නවා අපි වැඩ කරන රාජකාරී කරන ආයතනය නිවැරදි නොවුනොත්, ඒ ආයතනය පරිපාලනය පිරිහුනොත් ඒ තුල අපට වැරදි උත්තරයක්මයි ලැබෙන්නේ. නරක භයානක උත්තරයක්මයි ලැබෙන්නේ. ඒ නිසා ආයතනය නිවැරදිව පවත්වන්න ඕන. නිවැරදිව පවත්වන්න නම් එතනදී අපට තියෙනවා ප්‍රතිලාභ ගෙන දෙන ආයතනයේ සුරැකෙන විදියට සුරක්ෂිත වෙන විදියට මේ කාර්යභාරය මිහිවන්න තියෙනවා. දැන් ඔන්න හොඳට කල්පනා කරන්න, එහෙනම් මේ එකම ආයතනය වැරදි විදියට පරිහරණය වුණොත් කාර්යභාරයන් ඉටු කළොත් තිරිසන් ප්‍රේතාසුර නිරේ පැත්තට වැටෙනවා. මේ ආයතන ටිකම නිවැරදිව පරිහරණය කළොත් දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම සුගති ස්වර්ග පැත්තට යොමු වෙන්න පුළුවන්. ඔන්න බුදුරජාණන් වහන්සේ පාපය හා අකුසලය කියන මේ දෙක තුලින් පනවා වදාළේ මෙන්න මේ දෙපැත්ත. හැබැයි පින්වතුනි, බුදුදහමේ පරමාර්ථ ඉගැන්වීම පවු නොකොට කුසල් කිරීම පමණක්ම නොවේ. මෙන්න මේ ආයතනය අපට නිවැරදි කරන්න පුළුවන්. හැබැයි නිවැරදි භාවය තුලත් සිද්ධ වෙන්නේ මොකද්ද? සංසාරේ පවත්වනවා. සසර පවතිනවා. සසර කියන්නේ දුකද සැපද කියන එක බෞද්ධයන් හැටියට අපි ඉගෙනගෙන තියෙනවා. අනේ සසර හරි දුකයි කියලා. සංසාරේ දුකයි කියලා කියනකොට තිරිසම්පේතාසුර නිරය මේ පැත්ත විතරක් නෙමෙයි මේ දුකයි කියලා කියන්නේ. සංසාරේ දුකයි කියලා කියනකොට දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම සතර අපාය ඇතුළු මේ ඔක්කොමයි මේ දුක කියලා කියන්නේ. ඇයි මේ ඔක්කොටම දුක කියලා කියන්නේ? මේ හැම තැනක්ම දුක එකතු වෙලා තියෙනවා, මිශ්‍ර වෙලා තියෙනවා. මොන දුකද? ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී මේ සියලු දුක් මිශ්‍ර වෙලා තියෙනවා මේ හැම තැනකම. ඒ නිසා අපි සතර අපාය විතරක් නෙමෙයි බෞද්ධයන් හැටියට දුක හැටියට දකින්නේ. මේ දිව්‍ය මනුස්ස බ්‍රහ්ම ලෝකත් දුකට අයිති. නිබ්බානං වා උපනිදාය සබ්බා උප්පත්තියෝ දුග්ගති. නිවනට සාපේක්ෂකව සතර අපාය නිවනට සාපේක්ෂකව හැම උපතක්ම දුගති වෙනවා. හැම උපතක්ම දුගති වෙනවා. එතනදී සතර අපාය විතරක් නෙමේ දිව්‍ය මනුස්ස බ්‍රහ්ම කියන මේ සියල්ල දුගති වෙනවා. ඇයි දුගති වෙන්නේ? ඒ හැමතැනකම ජරා මරණ ශෝක පරිදේව දුක් දොන්නස් මුසුව ඇති නිසා, එකතු වෙලා තියෙන නිසා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා නිර්වාණ ධර්මය, මේ බුදුදහමේ පරමාර්ථය නිවන. නිවන හැටියට අපි කතා කරන්නේ මොකක්ද? මෙන්න මේ ආයතනයේ ක්‍රමවත් කිරීම නොවේ. එතකොට අපට පැවරෙන පළවෙනි වගකීමක් තියෙනවා, සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. මේ අපායට හෙළන විදිහට, අපාය පැත්තට යොමු කරන විදිහට මේ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය නතර කරන්න ඕන. ඉස්සෙල්ලා සුගතිය සුරක්ෂිත වෙන විදිහට ආයතනයේ නිවැරදි කරගන්න ඕන කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපණ තව එකක් තියෙනවා මේ අතරින්. මොකද්ද මේ කියන්නේ? මෙන්න මේ ආයතනික ක්‍රියාවලිය සපුරා නතර කරන්න, වෙනස් කරන්න පුළුවන් නම් සලායතන නිරෝධය නිවනයි කියලා කියනවා. එහෙනම් ඔන්න දැන් බලන්න, බුදුදහම කියන ඉගැන්වීම තෝරා ගන්න, වෙන් කරගන්න පළවෙනි පියවරක් තියෙනවා මේ ආයතනය නිවැරදි කරගන්න එක. නිවැරදි කරගන්නවා කියලා කියන්නේ අපායට වැටෙන ක්‍රියාකාරකම්, පිරිහෙන ක්‍රියාකාරකම් මේ ආයතන තුලින් ක්‍රියාත්මක වෙන්න නොදී සුගතිය ස්වර්ගය ඉහළට ඔසවන ක්‍රියාකාරකම් වලින් යුක්ත වෙන්න, එබඳු කාර්යභාරයන් මේ ආයතන හරහා ඉටු කරගන්න උනන්දු වෙන්නට ඕන, උත්සාහවත් වෙන්න ඕන. ඊළඟට මේකේ තියෙන තව පැත්තක් තියෙනවා. ඒ දෙපැත්ත අපට තේරෙනවා, පැහැදිලි වෙනවා. බුදුදහමේ පරමාර්ථය උතුම්ම ඉගැන්වීම නම් මොකද්ද? මෙන්න මේ ආයතනයන්ගේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය අක්‍රිය කරන්න. එතනදී මේ ක්‍රියා කරවන්නා විනාශ කරනවා. දැන් ක්‍රියා කරවන්නෙක් ඉන්නවා මේකේ ආයතන ප්‍රධානියෙක් ඉන්නවා මේ ආයතන ප්‍රධානියාව නසන්න ඕන ඔය පින්වතුන්ගේ ආයතන ප්‍රධානිය නසන්න කියන එක නෙමෙයි මේ කියන්නේ මේ සලායතනේ නැමැති ආයතන ප්‍රධානියෙක් ඉන්නවා කවුද ආයතන ප්‍රධානියා රූප දකින්නේ කවුද මම ශබ්ද අහන්නේ මම ගඳ සුවඳ දැනෙන්නේ ගඳ සුවඳ විඳින්නේ මම රස විඳින්නේ මම පහස ලබන්නේ මම හිත අරමුණු දැනගන්නේ මම මේ ඔක්කොගෙම මේ ආයතන හයෙම වැඩගන්න ලොක්කෙක් ඉන්නවා ක්‍රියාකාරීත්වයක් තියෙනවා මෙන්න මේ ක්‍රියාකාරීත්වය අක්‍රිය කරන්න ඕන මම මෙන්න මේ පුද්ගල භාවය සිඳ දැමුවොත් මෙන්න මේ ආයතනය අක්‍රිය කරන්න පුළුවන් එතකොට මේ ආයතනය අක්‍රිය කරනවා කියන්නේ මොකද්ද නැවත නැවත අපට සසර ගොඩනගෙන සසර ගොඩනගෙන කර්ම සංස්කාරයෙන්ුයි අපි සිඳින්නේ අර මගේ බුදුහාමුදුරු බුදු පදවියට පත් වෙලා කළ උදානීය සීකලොත් අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිස්ස මේ සසර හදන වඩුවව හොයාගෙන නිර්මාපකයව හොයාගෙන මම මෙච්චර කාලයක් ඇවිද්දා අද මං හොයාගත්ත කවුද මේක කරන්නේ කරවන්න කවුද කියලා උඹ මේිට පස්සේ මට ගෙවල් හදන්නේ නෑ මම ඒක විනාශ කළා කෙනි මඩල විනාශ කළා කියලා අර කළ උදාහණේ මතකයිනේ අන්න උන්වහන්සේ මේ කාර්යභාරයේ ක්‍රියාව සම්පූර්ණින් නතර කළා උන්වහන්සේ නතර කළා විතරක් නෙමෙයි අපිට දේශනා කළා මෙන්න මේ ක්‍රියාකාරීත්වය නතර කරගන්න කියලා මෙන්න මේ නතර කරව ගන්න යන ක්‍රියාකාරීත්වයට මේ බුදුදහමේ භාවනා කියන නම යෙදিলা තියෙනවා. එතකොට මේ භාවනා කියන නම දෙපලක යෙදෙනවා එකක් අර වැරදි ක්‍රියාකාරීත්වයෙන් මිදිලා නිවැරදි ක්‍රියාකාරීත්වයට එනවා කියන තැනක් තියෙනවා වැඩිවීමක්. භාවනා කියන වචනේ තේරුම වඩනවා කියන එක. එතකොට වැරදි ක්‍රියාකාරීත්වයෙන් වෙන් වෙලා නිවැරදි ක්‍රියාකාරීත්වයන්ට මනසපත් කරගන්නකොට එතන තියෙනවා නිවැරදි කරගැනීමක් වැඩි දියුණු කරගත්ත බව. ඊට වඩා වැඩි දියුණුවක් අපට තියෙනවා මෙන්න මේ ක්‍රියාකාරීත්වයක් සම්පූර්ණයෙන් නිෂ්ක්‍රිය කර දමන්න පුළුවන් නම් අන්න ඒක මේ ජීවිතය තුල ලබන්න පුළුවන් ඊතාවත්ම දියුණු තියුණු අවස්ථාව වෙනවා. ඒ නිසා වුණ ඔබට මට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රාථමිකව නැනනුවන දෙන උගත්කම හදා දෙන කිසියම් භාවනා පුණ්‍ය කර්මයකින් ජීවිතය පෝෂණය වෙන්න ඕන. ඒක බුදුගුණ මනසිකාරයක් වෙන්න පුළුවන්. මෛත්‍රී වෙන්න පුළුවන් අසුභය වෙන්න පුළුවන් මරණ සතිය වෙන්න පුළුවන් ආනාපාන සතිය වෙන්න පුළුවන් ඒ බඳු භාවනාවකින් භාවනාමය පුණ්‍ය කර්මය කරගන්නවා ඒ කියන්නේ ආයතන ටික සුරක්ෂිත කරනවා නිවැරදි කරනවා හොඳින් කලමනාකරණය කරගන්නවා ඒ ටිකෙන් කරන්නේ ඊළඟට ඒ ටිකත් අපට ගොඩනගලා දෙන්නේ කර්ම සංස්කාර සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං යන පිළිවෙලින් සසර ගොඩනගලා දෙන්නේ සසර දුකයි කියලා දන්නවනම් අපි මෙන්න මේ දෙපැත්තම අතහරින්න වෙනවා පුඤ්ඤ පාප පහිනස්ස මේ දෙපැත්තම අතහැර දාන්න ඕන එහෙනම් දැන් අපි හොයන්න ඕන ලෝකෙ හැමදාම අකුසලයෙන් මිදලා කුසලයට එන ප්‍රතිපදාව හැමදාම ලෝකෙ තිබුණා බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙන්න කලින් ලෝකෙ තිබුණා ලාර්කාලා මුද්දකාරාම පුත්ත භාර්ගව අපට සාක්ෂි දරනවා. එයත් කුසලයේ උපරිමයෙන් වඩලා තුනා කුසලයෙන් වෙන් වෙලා. එනිසා බුදුහාමුදුරුවෝ ලෝකෙට කළ විශිෂ්ට දේශනාව පුඤ්ඤ පාප පහිනස්ස. මේ දෙපැත්තම නැති කරන්න පුළුවන් එක ප්‍රතිපදාවක් දේශනා කළා. ඉතින් අපේ ජීවිතයේ තුල මෙන්න මේ අරුත වටහා ගන්න අපේ මනස මෙහෙවන්න පුළුවන්කම ලැබුණොත් ඔන්න අපි අපේ ජීවිතයේ සුරක්ෂිත කළා පමණක් නෙමෙයි මේ සංසාර ගමනේ නැවත කවදාවත්ම දුකකට නොයැදෙන සදාකාලික සපතකට අපේ ජීවිතය යොමු කරගත්තා වෙනවා ඒ නිසා මෙන්න මේ ගැන අවධානය යොමු කරලා අප්‍රමාදේන සම්පාදේත මේ සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ පුණ්‍යමය අවධිය තුල අපේ ජීවිතයට යම් යම් අනතුරු එල්ල වෙන වෙලාවේ අපි වහ වහා සපයා ගත යුතු දේ ලෝ හැමදාම පවතින දේ නොව ලෝ අතිශයින් දුර්ලභ බුදු උපතකින් පමණක් අපට ලැබෙන ඒ නිර්මල දායාදයේ කුමක්දයි සොයා විමසා අපේ ජීවිතයට සමීප කරගන්න එබඳු දහමකින් මනස පෝෂණය කරගන්න අපි උත්සාහවත් වෙමු ඒ සඳහා සොයා බලන්නට විමසිලිමත් වෙන්නට ඔබේ සිත අවදි වේවා විමර්ශන ඥානය විමර්ශන බුද්ධිය අවදි වේවා ඒ තුලින් සොයා යන්නට කල්යාණ මිත්‍ර ආශ්‍රය සොයා ගොස් මේ ගැන වැඩිදුර විමසන්නට ඔබට ශක්තිය වාග්ය වාසනාව සැලසේවා ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා උදයන්තු සිවං පදං හද දවසේ මේ පින්කමේ දායකත්වයේ දරමින් ඒ අදහස් කළ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් අතරේ අපි හැම දිනාටම මේ උතුම් ධර්මයේ මේ සංසාර දුක්ගිනි නිමා කොට ලබන උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිස මඟ කියා දෙන කල්යාණ මිත්‍රාශ්‍රය සසර සරණාතුරු ලබන්නට මේ පිණිද උපනිශ්‍රේ වේවා පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු.